නිවේදනය 2019 අප්‍රේල් 21 වෙනිදා සිදු වූ බෝම්බු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂා කර විමර්ශනය කර වාර්තා කිරීම හා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් පත්කරන ද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව සභාවේ විශේෂ අවසරයේ සහිතව සිංහල සහ ඉංග්‍රීසි භාෂාවෙන් 20/21/2025 දින සභාගත කරන ලද අතර එම කොමිෂන් සභාවේ සාක්ෂි සටහන්වල වෙළුම් 87ක් 20/22/2021 දින මා වෙත භාර දෙන ලද අතර ඒ අනුව පහත දැක්වෙන එම වාර්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ පරිහරණය සඳහා පාර්ලිමේන්තු පුස්තකාලයේ තිබීමට අවශ්‍ය කටයුතු කරනු ලබන බව එම ගරු සභාවට දන්වනු කැමැත්තෙමි. වෙළුම් 2/1 විවෘත සාක්ෂි ඒ සිට W දක්වාද වෙළුම් 2/2 ප්‍රාසිගත සාක්ෂි ඒ සිට D දක්වාද වෙළුම් 3/2 කොටසක් විවෘත කොටසක් ප්‍රාසිගත සාක්ෂි ඒ සිට L දක්වාද වෙළුම 3 සාක්ෂි අනුව සාක්ෂි වලට අදාළව C ලෙස සලකුණු කරන ලද ලේඛනේ 3/1 සිට 3/18 C දක්වාද වෙළුම 4 සාක්ෂි වලට අදාළව X ලෙස සලකුණු කරන ලද ලේඛන 4/1 සිට 4/6 දක්වා සහ වෙළුම 5 සාක්ෂි වලට අදාළව එක් සාක්ෂිකරුවන් විසින් සලකුණු කරන ලද ලේඛන 5/1 සිට 5/7 දක්වාද වේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 154/6 ව්‍යවස්ථාපකාරව 2015 මුදල් වර්ෂයේ සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ 9 කාණ්ඩයේ 16 කොටස 2016 මුදල් වර්ෂයේ සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ 2 කාණ්ඩයේ 29 කොටස සහ 9 කාණ්ඩයේ 21 කොටස 2017 මුදල් වර්ෂයේ සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ 9 කාණ්ඩයේ 24 කොටස 2018 මුදල් වර්ෂයේ සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ 2 කාණ්ඩයේ 36/37 කොටස් සහ 9 කාණ්ඩයේ 29 කොටස 2019 මුදල් වර්ෂයේ සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ 2 කාණ්ඩයේ 32 කොටස 9 කාණ්ඩයේ 23 කොටස 24 කොටස සහ 25 කොටස් සහ 20/20 මුදල් වර්ෂයේ සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ 2 කාණ්ඩයේ 8, 19, 20, 21, 22, 23 කොටස් 3 කාණ්ඩයේ 11, 12, 13 කොටස් සහ 9 කාණ්ඩයේ 8, 9, 10 කොටස් මම ඉදිරිපත් කරමි.
රු කථානායකතුමනි, එකී වාර්තා මුද්‍රණය කළ යුතුයි යෝජනා කරන
පිළිගනාදී පිළිගැනීම ගරු අග්‍රාමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2017 වර්ෂය සඳහා ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයේ වාර්ෂික වාර්තාම ඉදිරිපත් කරමි. මේ වාර්තාව ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාර්ය සභාවේ තීම කළ යුතුයි මම යෝජනා කරමි. 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ දෙවනි වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව 20/22 පෙබරවාරි 21 වෙනි දින ඇති අංක 22.68 ඇල ඉරක් 3 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ හා ඒ උපලේඛනයේ පළ කරමින් කරන ලද ප්‍රකාශය මම ඉදිරිපත් කරමි.
ගරු අධ්‍යාපන ඇමතුමා
ප්‍රකාශනායකතුමනි 2016-2017 වර්ෂ සඳහා ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරනවා. මේ වාර්තාව අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාර්යක සභාව වෙත යොමු කළ තියා යෝජනා.
ගරු සෞඛ්‍ය ඇමතුමා
ගරු කතානායකතුමනි අරු කතානායකතුමනි 2019 වසර සඳහා ශ්‍රී ලංකා ආයුර්වේද ආයුෂ සංස්ථාවේ වාර්ෂික වාර්තා මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා සවුත් කලිපිට බඳා මාත්‍යංශ උපදේශක කාර්ය සභාවේ තිබෙන කුලීතුයයි මම යෝජනා කරමි.
කර්මාන්ත අමාත්‍යතුමා
දෙදාස් දහනමේ වර්ෂය සඳහා BCC ලංකා ලිමිටඩ් ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාර්ය සභාවේ යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
පරිසර අමාත්‍යතුමා ගරු අමාත්‍යතුමාට මයික් එක දෙන්න. ජොන්සන් අමාත්‍යතුමාට. හරි.
ගරු කතානායකතුමනි 2015, 2016, 2016, 2017 සහ 2017-18 වසනා GSMB ටෙක්නිකල් සර්විස් පුද්ගලික සමාගමේ වාර්ෂික වාර්තා මම ඉදිරිපත් කරමි. මේ වාර්තා පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාර්ය සභාවේ තිබු කළ යුතුයයි යෝජනා කරමි.
පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 52/8 සිසිර ජයකොඩි සියපත පදනම සංස්ථාගත කිරීම පනත.
ගරු කතානායකතුමනි පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 52/6 සිසිර ජයකොඩි සියපත පදනමේ සංස්ථාත කිරීමේ නැමැති පනත් කෙටුපත පින්න වාර්තාව පිළිගන්නවා.
දෙවැනිවර කීවීම කවදාද?
හෙට දිනේ ගරු කතානායකතුමනි.
මහජන පෙත්සම් පිළිගැන්වීම රංජිත් සියඹලා පිටිය මැතිතුමා.
ගරු කතානායකතුමනි කොටියඹුර කුරුණෑගොඩ අංක D113 දරන ස්ථානයේ පදිංචි GMCH ගුණසේන මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
දිලුම් අමනුගම මැතිතුමා. තේනුක විධානගමගේ මැතිතුමා.
ගරු කතානායකතුමනි පදුල්ල මීගහගිවුල අරාව ගලවුඩ නිවසේ අර ලිපිණියේ පදිංචි එස් සුනේත්‍රා හෙම්මාලි මහත්මියගෙන් ලැබුණ පෙත්සම පිළිගන්නමි.
රාජිත සේනාරත්න මැතිතුමා.
ගරු කතානායකතුමනි පොරණ කනන්විල කහටපිටිය ගුණකොටුව පාරේ යන ලිපිණියේ පදිංචි JD උපසේන මහතාගෙන් ලැබුණ පෙත්සම පිළිගන්නවා.
කවින්ද හේෂාන් ජයවර්ධන මැතිතුමා. වසන්ත යාපා බණ්ඩාර මැතිතුමා.
ගරු කතානායකතුමනි මැණික්දිවල ගෝන්දෙනිය අඹගස්තැන්න අංක 57 දරන ස්ථානයේ පදිංචි PP නිල්මිණි පුෂ්පලතා මහත්මියගෙන් ලැබුණු පෙත්සම් පිළිගන්නුමි.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්ය සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගායන්ත කරුණාතිලක මැතිතුමා.
අනුවා කතානායකතුමනි.
ගරු කතානායකතුමනි ගායන්ත කරුණාතිලක ගරු මැතිතුමාගේ ප්‍රශ්නෙට උත්තර දීම සඳහා සති දෙකක් කාලයක් ඉල්ලසෙමි.
බුද්ධික පතින් මැතිතුමා.
ගරු කතානායකතුමනි මම අහනවා
කර්මාන්ත ඇමතුමා
මේක මම උත්තර දෙනවා ගරු කතානායකතුමා
ඔව්
මම පිළිතුරු දෙන රාජ්‍ය
කර්මාන්ත රාජ්‍ය ඇමතුමාට
නලි ආස් නිෂ්පාදන කර්මාන්තයේ නිරන කර්මාන්ත කරුවන් එම ශ්‍රේෂ්ඨින් ඉවත් වීමේ ප්‍රවණතාවයක් දක්න නොමැත. ජාතික ශිල්ප සභාවේ උණ බට නිෂ්පාදන කර්මාන්තකරුවන් 428 දෙනෙකු ලියාපදිංචි වී සිටින අතර එවැගේම 2 උනලී ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්තයට අදාළ අමුද්‍රව්‍ය ප්‍රවාහනයේ ක්‍රීමේදී ගැටලු හඳුනාගෙන ඇති අතර විශේෂයෙන් ප්‍රවාහන බලපත්‍ර ලබා දීමේදී ක්‍රමවේද සරල කිරීමේ හෝ බලපත්‍ර අවශ්‍යතාවය ඉවත් කිරීමේ හෝ ලීල් කිරීම සඳහා පරිසර අමාත්‍යාංශය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කරමින් පවතී. අමුද්‍රව්‍ය සුලභ කිරීමට අමාත්‍යාංශයේ මූලික ව්‍යාපෘතියක් වන අතර ඒ යටතේ උන පැල වගා කිරීම සිදු කරනු ලබයි. ඒ අනුව පසුගිය වසරේ මහවැලි සංවර්ධන අධිකාරිය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල කීපයක් හරහා උන වගා කරන්න කටයුතු කර පැල වගා කර අතර කටයුතු කර අතර පරිසර අමාත්‍යාංශය යටතේ ඇති පිවිතුරු ගංගා වැඩසටහන සමගාමීව උන වගා කිරීමේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත. වතු සමාගම්වල උන උපයෝගී ඉඩම් අඳුනාගෙන උන වගා කිරීම වැඩසටහන ආරම්භ කිරීමට සම්බන්ධ මූලික අධිකාරියේ සාකච්ඡා සමාගම් වතු ප්‍රසංස්කරණ තේ රබර් වතු ආශ්‍රිත භෝග වගාවක සහ කර්මාන්ත ශාලා නවීකරණ රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යයන් සමග ආරම්භ කර ඇත. තුන පිළිතුර ඔහු A1 O2 ඇමරිකානු ඩොලර් 7633ක් 2015 වර්ෂයේ. ඒ වගේම A3 දැනටත් අපනයනය කරනු ලැබේ. A4 2022 වර්ෂයේ සිට ඉදිරියට අඛණ්ඩව කරගෙන යාමට අපේක්ෂිතය. ඊළඟට A1 පිළිතුර ඔව්. A2 විදේශීය රටවල් 27ක තානාපති කාර්යාලවල වෙළඳ අමාත්‍යාංශය මගින් අනුයුක්ත කර ඇති වෙළඳ නිලධාරී ට්‍රේඩ් ඔෆිසර්ස් සමග අපනයන ප්‍රවර්ධන සම්බන්ධයෙන් විශේෂ වැඩසටහනක් සංවිධානය කරමින් පවතී. ඒ වගේම lakshilpa.lk විද්‍යුත් අලෙවිකරණ වෙබ් අඩවිය තුලින් ජාත්‍යන්තර අලෙවිකරණයේ යෙදීමට උනලී ආසන නිෂ්පාදන කර්මාන්තකරුවන්ට අවස්ථා සලසා දී ඇත. සැලසුම් කරණය සඳහා යොදාගත හැකි පරිසර හිතකාමී ක්‍රමවේදයක් ලෙස වැඩි දියුණු කිරීමට කටයුතු කර ඇත. ඒ වගේම කුළුබඩු තේ කෝපි කාබනික නිෂ්පාදන කරනු ලබන සබන්නා ආලේප වර්ග ඇසුරුම් කරණයට යොදා ගන්නු ලැබේ. අදාළ නොවේ.
ගරු කථානායකතුමනි, දීර්ඝ පිළිතුරක් ලබා දීම පිළිබඳ මම ඇමතිතුමාට ස්තුතිවන්ත වෙන ගමන් ඇතරම මේ උණ පිළිබඳව මම මේ ප්‍රශ්න අහලා තිබුණත් උණ බට වර්ග, ඒ වගේම ඔබතුමා දන්නව පන් වර්ග, ඒ පිළිබඳ මම ප්‍රශ්නයක් විමසුවා. විශේෂයෙන්ම පොල් සහ කිතුල් ආශ්‍රිතව ගන්න නිෂ්පාදනත්, විශේෂයෙන්ම ඊට අමතරව මේ වේවැල් ආශ්‍රිත මේ සියල්ලටම තියෙන ප්‍රශ්නය තමයි ඔබතුමා ඔය සඳහන් කරපු ප්‍රවාහනය පිළිබඳ ප්‍රශ්නය. එතකොට දැන් මේ ප්‍රවාහනය පිළිබඳ ප්‍රශ්නේදී මේක ලිහිල් කරන්න ඕන ගරුතුමනි හරි පරිස්සමෙන්. එක පැත්තකින් මේ නිර්මාණ කරන ශිල්ප සභාවේ හැඳුනුම්පත තියෙන අයට ඒ බලපත්‍රය දෙන එක තමයි වෙන්න ඕනේ. නැත්තම් ඔය ඔබතුමා දන්නව කරු කතානායකතුමනි කුෂිකර්ම අමාත්‍යවරයා විදිහට අපේ ගංගා දෙපස තියෙන උණගස් නිසා තමයි ගංගා දෙපස ඉවුර හේදෙන එක නවතින්නේ. හැබැයි මේක ඉව බව නැතුව වෙනත් කර්මාන්ත වලටත් කපලා ගන්නවා. ඒ නිසා මේ අයට බලපත්‍ර තියෙන අයට මේ ප්‍රවාහනය සඳහා අවසර දෙන ගම අද ලොකුම දේ මේ අය මේ ඉවත් වෙන්නේ කර්මාන්තයෙන් සංචාරකයන්ගේ පැමිණීමේ අඩු වීමක් එක්ක. එක පැත්තකින් දේශීයව වෙළඳපොළ ප්‍රසාරණය කරගන්නවා වගේම ජාත්‍යන්තරයට අපනයනය කරනවා වගේම විශේෂම සංචාරකයන් සඳහා වැඩි ප්‍රමාණයක් විකුණන්නට උවමනයි මේ දේ. මොකද මේ කර්මාන්තයත් එක්ක විශාල ශුද්‍ර සහ සුළු පරිමාණයේ කර්මාන්තකරුවන් පිරිසක් බැඳිලා ඉන්නවා. ඒ වගේම අපේ ආවේණික කුල සංස්කෘතියේ කොඳු නාරටිය මෙතෙන්ට ගහනවායි කියන්නේ ඒ සංස්කෘතියට ගහන එක. ඉතින් ඒ නිසා මම ඔබතුමාගෙන් අහන්න කැමතියි. දැන් දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කයට ගත්තොත් මාතර ගත්තොත් මාතර බරපතල ප්‍රශ්නයක් යටියන මැදවිගංගොඩ උඩුදමන වගේ ප්‍රදේශවල උණ කර්මාන්තය සහ විශේෂයෙන් වේවැල් කර්මාන්තය. මොකද වේවැල් ගේන්නේ සිංහරාජෙන්, එහෙම නැත්නම් බදුලු කැලේ කිතලගම ප්‍රදේශයේ තියෙන අඟුණ බදුල්ල ප්‍රදේශයේ තියෙන මේ වගේ ප්‍රදේශවලින් දිගින් දිගටම බාධා ඉල්ල වෙනවා. ඒ නිසා ඒ වැඩපිළිවෙලට ඔබතුමා මැදිහත් වෙලා ජාතික ශිල්ප සභාවේ ලියාපංච ශිල්පීන් වෙනුවෙන් දැනට පොලිසියත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් ඇතැම් තැන්වල වන ජීවි දෙපාර්තමේන්තුවත් එක්ක ඒකාබද්ධ වැඩසටහනක් හදලා තියෙනවද කියලා මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. ගරු ඇමතුමා පිළිතුරක් දෙනවා නම් මම වඩාත් සතුටුයි.
සදෙත් ගරු බුද්ධිගපතිරණ මන්ත්‍රීතුමනි,
අපේ රටේ විශේෂම උණ සම්බන්ධ උණ ශාකයේ සම්බන්ධ නිෂ්පාදන වලට තියෙන ප්‍රධාන බාධාව ඒක ප්‍රවාහණය පිළිබඳ ප්‍රශ්න බලපාලා තියෙනවා. මේකට ප්‍රධාන හේතුව තමයි දැන් ඉන්දියාව වගේ රටක උණ වගේ ශාකයක් නම් කරලා තියෙන්නේ තෘණ ශාකයක් හැටියට. අපේ රටේ ඒක තෘණ ශාකයක් හැටියට නෙවෙයි. මම ඒ නිසා අපේ සීබී රත්නායක ගරු ඇමතුමාගෙනුත් ඉල්ලීමක් කරා මීට ටික කලකට කලින් පනත් සංශෝධනය කරන අවස්ථාවේදී ඒ උණ ශාකයේ තෘණ ශාකයක් හැටියට පත් කරන්න. මොකද එහෙම වුණොත් ඔය දැන් අපි දන්නවා වෙන ඕනම ගහකට වඩා උණ ගහ තමයි කැපුවම හැදෙන්නේ. දැන් ඔය මහවැලි ගඟේ එහෙම කපන්නේ නැති නිසා ඉවුරු කඩාගෙන යනවා වැස්සක් ආපු ගමන් ඒ තරම් බරයි දරා ගන්න බැරි තරම්. පඳුර ඒ තරම් ඝනයි. දැන් ඒක කපන්න බැරි වෙන එක තමයි හේතුව. ඉතින් ඒ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ මේක තෘණ ශාකයක් බවට පත් නොකිරීම නිසා. මම හිතනවා ඉදිරියේදී ගරු සීබී රත්නායක ඇමතුමා මේ පනත් සංශෝධනය කරද්දී මේ ප්‍රශ්නේ අපිට සති දෙකක් ඇතුළත එතුමා මේ පනත් සංශෝධනයට ඉදිරිපත් කරනවා. එතකොට මේ ප්‍රශ්නේ උණ බටවලට අදාළව විසදෙනවා බොහෝ දුරට. ඔබතුමා කියූප එක හරි සංචාරක ව්‍යාපාරයේ මත තමයි මේ නිර්මාණනේ මේවා ගොඩක් වෙලාවට මේ නිෂ්පාදන නිර්මාණාත්මක ඒවා තීවට ගොඩක් වෙලාවට වෙළඳ පොළේ ඉන්නේ සංචාරක ව්‍යාපාරයේ ඇසුරු කොටගෙන. දැන් සංචාරක ව්‍යාපාරයේ යාවත් කාලීන වෙමින් පවතින නිසා මම හිතනවා පහුගිය අවුරුදු දෙකේ තිබිච්ච දුෂ්කරතාවයේ ඒ නිෂ්පාදකයන්ට දැන් බලපාර එකක් නැහැ කියලා.
දෙවෙනි අතුරු ප්‍රශ්නය දැන් ඇත්තරම වනරක්ෂිත වල තිබෙන උණ වේවා වේවැල් වේවා බට වර්ග වේවා ඒ වගේම විශේෂයෙන් පොල් සහ කිතුල් ආශිත වේවා පන් වර්ග වේවා දැන් මේ තැන් වලින් අර විමල් විරවංශ කැබිනට් ඇමතුමා කියපු දෙයට මම එකඟයි. සමහර ගස් වර්ග ඇත්තටම ඒ ස්ථානයෙන් කපලා යම් ප්‍රමාණයකට අඩු කරපු තරම් තමයි වර්ධනය වැඩි වෙන්නේ. හැබැයි සමහර තැන්වල ඒක හිමම කරන්න බෑ. ඒ නිසා අමාත්‍යංශයට වැඩපිළිවෙලක් තියෙනවද ඒ ප්‍රදේශවලින් පිටත උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුව රටේ තියෙන විශ්වවිද්‍යාලවල කෘෂිකර්ම විද්‍යාපීඨ ඒ වගේම අනිකුත් කෘෂිකර්මයට අදාළ ආයතන ඒ වගේම මේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ තියෙන නැවත වනවගා කිරීම වැනි වැඩපිළිවෙල යටතේ එකක් පන් වර්ග වගේවා කිසිසේත්ම වීවගාව කළ නොහැකි විදියට තීන්දුව කරපු කුමුරු ඉඩම් ඊට අමතරව වෙනත් ගොඩ ඉඩම් වල මෙන්න මේ කියන ශාක වවලා මේ ශිල්ප සභාවේ ලියාපදිංචි ශිල්පීන්ට දෙන වැඩපිළිවෙලක් හදාගන්න පුළුවන් කමක් තියෙනවද? එහෙම වැඩපිළිවෙලක් ක්‍රියාවට නගන්න පුළුවන්ද? එහෙම වුණොත් ඇත්තටම අර සමහර වෙලාවට රක්ෂිත ප්‍රදේශවලින් සිංහරාජෙන් වේවැල් ටික කපාගෙන එන එක අංගුණ බදුලේ බදුළු කැලෙන් වේවැල් ටික කපාගෙන එන එක මේ වගේ දේවල් නවතිනවා. ඉතින් ඒ නිසා එවැනි වෙනත් ප්‍රදේශ තෝරාගෙන වාර්ෂික ඉල්ලුම බලලා ඉල්ලුමට උමනා ප්‍රමාණය වගා කරලා මං එහෙම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන සැලස්මක් සහ ක්‍රමවේදයක් අමාත්‍යංශයට තියෙනවා.
බුද්ධිපත්‍රණ මන්ත්‍රීතුමනි අපි අමාත්‍යංශ විදියට ගරු විමල් විරවංශ අමාත්‍යතුමාගේ උපදෙස් මත අපි මේ වෙනකොට මහවැලි අධිකාරියත් එක්ක සම්බන්ධ වෙලා ශ්‍රීපාල ගම්ලත් අමාත්‍යතුමත් එක්ක එකතු වෙලා අපි මේ වෙලාවේ පොළොන්නරුවේ හංවගාව විශාල ලෙස සිදුවීම් කරමින් පවතිනවා. ඒ වගේම කළුතර පන්තොටින් අපි පන් අක්කර පුරන් වූ කුඹුරු තුළ පන් විශාල ප්‍රමාණයක් අපි අක්කර විශාල ප්‍රමාණය වගා කරා පසුගිය වර්ෂයේ. ඒ වගේම පුත්තලන් දිස්ත්‍රික්කයේ තබ්බෝවේ අපි වේවැල් වගාව සිදු කරා. ඊට අමතරව නොච්චියාගම මේ විශාල ප්‍රමාණයක් අපි වගා කරලා තියෙනවා. ඒ වගේම අනිකුත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා අපි බලංගොඩ අපි අහන වගාව සිදු කරමින් යනවා. ඒ වගේම අපි අලිවැටලත් එක විසඳුමක් විදියට තමයි අහන සහ වේවැල් මේ තමයි උණ මේ සියලු දේවල් අපි වක්කර 500කට ආසන්න ප්‍රමාණයක් ගිය වර්ෂයේ අපි වගා කරා. ඒ වගේ මේ වර්ෂෙත් මිලියන 190ක් අපි වෙන් කරලා තියෙනවා වගාව සඳහා පමණක්. ඒ ඔබතුමා කිව් ආකාරයට අපි පරිසර අමාත්‍යංශෙත් එක්ක සමග සාකච්ඡා කරලා ඔවුන්ට අවශ්‍ය කරන වනයට පිටින් තියෙන වන සංරක්ෂණේ කපන අතර ඒ පාසුකම් සලසන දෙන අතර ඊට අමතරව හඳුනාගත් ඉඩම් වල වගා කිරීම අපි සිදු කරමින් පවතිනවා.
හරි, බොහොම ස්තුතියි හේෂා විතානික මන්තුමා.
මහනුවර ගරු කතානායක
වනජීවී ඇමතුමා.
කරුකතානායකතුමනි ආ සේසල්දාරින් ලවා ප්‍රමෝතිය ජාතික උද්‍යානයේ ආශ්‍රිත ප්‍රදේශයේ වැනි ඉඩම් හෙළිකිරීමක් සිදුවන්නේ දැයි සොයා බල ඇත. නමුත් ප්‍රමෝතිය ජාතික උද්‍යානය තුළ හෝ ආශ්‍රිත ප්‍රදේශවල බඩඉරිඟු වගා කිරීම හෝ වෙනත් කාර්යයන් සඳහා විශාල ලෙස ඉඩම් හෙළිකිරීමක් වාර්තා වී හෝ නිරීක්ෂණ වී නොමැත. එසේ වුවද සෝමවතී ජාතික උද්‍යානය තුළ අනවසර ඉඩම් පරිහරණ සම්බන්ධයෙන් 2020 - 2021 වර්ෂ තුළ අධිකරණ ක්‍රියාමාර්ග 93ක් ගෙන ඇති අතර ජාතික උද්‍යානයේ පේරණ කලාපය තුළ අනවසර ඉඩම් හා භාවිතය හා වෙනත් වනජීවී අපරාධ සම්බන්ධයෙන් නඩු පවරා ඇත. 2. ඉහත සඳහන් පරිදි බඩඉරිඟු වගා සඳහා ඉඩම් එළිකිරීමක් සිදුවන්නේ නම් එම ප්‍රදේශ සම්බන්ධ නිශ්චිත තොරතුරු ලබා දෙන්නේ නම් ඒ පිළිබඳ සොයා බලා ක්‍රියාමාර්ග කඩිනම් ක්‍රියාමාර්ග ගන්න ගැනීමට කටයුතු කරන බවද සඳහන් කරමි. ආ අදාළ නොවේ.
ගරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු ඇමතුමාට යොමු කරන්නේ දැන් මේකේ ඔය ලැබිලා තුන උත්තරේ එහෙම එළිකිරීමක් සිදු කරන්නේ නම් කියලා. එතකොට ගරු ඇමතුමනි එතනම අසාධාරණයක් වෙනවා. මේකේ කියන්නේ එහෙම එකක් නැහැ කියන හැඟීම තමයි ඔබතුමාට මේ උත්තරේ එවලා තියෙන්නේ. ඔබතුමාට උත්තරේ යවපු නිලධාරිය එවලා තියෙන්නේ එහෙම එකක් නැහැ කියලා. මේ සියලු තොරතුරු ඇතුම ඔබතුමාට දෙන්න පෞද්ගලිකව තොරතුරු දැන් ටිකත් එක්ක. එතකොට මෙතන සිද්ධ වෙන්නේ තවමත් මේ මොහොතේ මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ අහන ප්‍රශ්නෙටත් හරි උත්තරයක් දෙන්නේ නැහැ. මොකද මේ ඇමතුමාව නොම ගෑවන්න එවනවා. එහෙම වෙනවනම් අපි මෙහෙම කරනවා කියලා. මම මේ ඉල්ලීම කරන්නේ ගරු ඇමතුමනි, අද රටේ හැම තැනම මේ ප්‍රශ්නේ වෙනවා. හැම තැනම ඔබතුමා දන්නවා අර බිබිලේ වෙනම ඉඩම් ටිකක් දීලා ප්‍රශ්නේ වෙනවා. දැන් මේ සෝමාවතී ප්‍රශ්නේ අපි නොදන්නේ කන්නේ නෙමෙයි, ගොඩක් කාලේ ඉඳලා වෙන එකක්. ඒ නිසා මම ගරු ඇමතුමාගේ ඉල්ලීමක් කරනවා, මේ ඉඩම් ව්‍යාපාරිකයන්ට නැත්තම් වෙන වෙන කර්මාන්ත අධිකරණ දෙන එකේ වරදක් නැහැ. බඩිරුංගෝ වන දෙන එකත් හොඳයි. හැබැයි මේ හරහා ඔබ වනජීවි අමාත්‍යවරයා විදියට ඔබතුමාගේ නිර්දේශයක් ඇතිව මේ වැඩේ වෙනවා නම් ඒතකොට ඔබතුමාට දැනනවා මම ඇමතිවරයා විදියට මේ කරන එක සාධාරණද නැද්ද කියලා. ඔබතුමා නොදන්න විදියට මේ ඉඩම් ලබා දෙනවා කියන එක මා විශ්වාස කරනවා. ඔබතුමාත් කැබිනට් එකේ වාඩි වෙන ඇමතිවරයෙක් විදියට මම අහන මේ ප්‍රශ්නේ හොඳට මං හිතන්නේ හරි සංවේදී කාරණාවක්. ගරු ඇමතුමනි, සෝමාවතී ප්‍රශ්නෙට ඔබතුමාගේ උත්තරේ මම පිළිගන්නවා. ඔබතුමාට ලැබිච්ච උත්තරේ සාධාරණ උත්තරයක් නෙමෙයි කියලා. සංකපාල ප්‍රදේශයේ ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ශ්‍රී සංකපාල රජමහා විහාරයේ පිටිපස්සේ වයිල්ඩ් ලයිෆ් එකට අයිති නැත වනජීවී දෙපාර්තමේන්තුවට අයිති අක්කර 250ක්. ඔබතුමාට මම මේ කියනවා කැබිනට් එකේ අනුමැතිය ඇතුව අක්කර 250ක් ලබා දෙනවා නන්දන ලොකු විතාන කියන මහත්තයාට සිමෙන්ති කම්වලට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීම වෙනුවෙන්. මේ මා ඓතිහාසික භූමියක් සංකපාල රජමහා විහාරයේත් එක්ක තියෙන අක්කර 250. මේක මීට පෙරත් දේශපාලනඥයෝ උත්සාහ කරා මේක අරගෙන ආපු හැම වෙලාවෙකම වනජීවි දෙපාර්තමේන්තුව සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව නඩු දාලා උන් එළවලු දැම්ම. කිසි දේශපාලනඥයෙකුට මේක ගන්න බැරුව ලොකු පෙස්පානිදියක් තියෙන්නේ. අද වෙනකොට මේක කැබිනට් අනුමැතියෙන් අක්කර 250ක් දීලා තියෙනවා. ඔබතුමාත් වාඩි වෙච්ච කැබිනට් එකේ බැසිල් රාජපක්ෂමතුමා දීලා තියෙනවා. දැන් මුළු ගම්මාන 5-6ක් මොකද මහා විශාල දියඇල්ලක් එක පිටිපස්සේ තියෙනවා. ඒ දියඇල්ලෙන් පෝෂණය වෙන කුඹුරු අක්කර 1000ක් විතර තියෙනවා. ඒ සියල්ල ගම්මාන කුපිත වෙලා මේක කරන්න දෙන්නේ නැහැ. එන යන්ත්‍ර සූත්‍ර එළවනවා, ගිනි තියන්න හදනවා. හැබැයි මේ මහා ප්‍රශ්නයක් අද ඇවිල්ලා තියෙනවා බිමට. වනජීවි ඇමතුමා විදියට ඔබතුමාගෙන් මම ඉල්ලනවා වනජීවි නිලධාරීන් නිහඬයි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නිහඬයි. උන්ගේ කටවල් වහලා තියෙනවා. ප්‍රාදේශීය ලේකම්තුමා විතරක් නිකන් අර රක්ෂණ නිලධාරීෙක් වගේ ගෙයින් ගෙට ගිහිල්ලා ඉවර වෙලා කැන්වසින් යනවා මේක කරන්න අදාළ ව්‍යාපාරයකට උදව් කරන්න කියලා. ඇඹිලිපිටියේ ප්‍රාදේශීය ලේකම්තුමා මම දන්නවා එතුමාට තියෙන අයිතිය සහ උමනාව පහුගිය නිදහස් දිනේත් එතුමා ගියා ගිහින් තිබුණා ගෙදරකට මල්ලි මේක කරගන්න උදව් කරන්න කියලා. ප්‍රාදේශීය ලේකම්තුමා තමන්ගේ පෞද්ගලිකව මේ රාජකාරි වාහනේ. ඉතින් මේ තරම් නරක විදියට ජනතාවට බලපාන සිද්ධියක් වනජීවි ඇමතිතුමා විදියට ඔබතුමා දැනුවත්ව මේක ලබා දුන්නද නැද්ද කියලා දැනගන්න කැමතියි.
අර කතානායකතුමනි, විශේෂයෙන් මේක සමහර තැන්වලදී සමහර ඉඩම් පිළිබඳව පටලවා ගැනීමක් කරනවා. එකක් තමයි මහවැලියට අයිති ඉඩම් තියෙනවා, වන සංරක්ෂණයට අයිති ඉඩම් තියෙනවා, වන ජීවියකට අයිති ඉඩම් තියෙනවා. මට අයිති වෙන්නේ වන ජීවි සහ වන සංරක්ෂණමයි. එනිසා ඒ භූමිය තුළ සෝමවතී නම් කිසිම දෙයක් දෙන්න මම සූදානම් වෙන්නේ නැහැ. ඒ පිළිබඳව නිරීක්ෂණය කරලා ස්ථාන පරීක්ෂාවක් කරලා හරි ඒ වගේ කටයුත්තක් කරනවා නම් ඊකට කටයුතු කරන්න සූදානම් වෙනවා. මේ සංකපාල පිටිපස්සේ තියෙන භූමියක් අක්කර 250ක් වනජීවි කලාපෙන් වන සංරක්ෂණයෙන් දීමට සඳහා මම අනුමැතියක් ලබා දී නැති බව
මම විශේෂයෙන් ප්‍රකාශ කරන්න ඕනේ.
හරි, බොහොම ස්තුතියි.
මගේ දෙවෙනි අත් ප්‍රශ්නේ දෙක
ඉක්මනට අහන්න.
ගරු කතානායකතුමනි, අපේ ගරු ඇමතුමාට ගෞරවණීය ස්තුතිය පුදකන. මට මේක හරි වැදගත්. මොකද පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වෙනවා. ගරු ඇමතුමාගේ අනුමැතියකින් දීලා නැහැ. මනම් දැන් තියෙන ප්‍රශ්න දීලා තියෙනවා ගරු මේ ඇමතුමනේ දීලා තියෙනවා. මේ වෙනකොට මචන් මේ ජනතාවට ලොකු සහනයක් වෙයි මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ කැබිනට් ඇමතුමා දීලා නැහැ කියනවා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වන ජීවීට අයිති අක්කර 250ක් දීලා තියෙනවා. අවසන් කරන්න. ඒ එහෙමනම් ඒ අක්කර 250 දීලා තියෙන බැසිල් මහත්තයා වෙනම මොකක් හරි කොළ කෑල්ලකින් නිසා කරුණා කළා ඒ ප්‍රදේශයේ ජනතාවට වෙන හානිය, ඒ ප්‍රදේශයේ ගම්මාන 4-5ක් විනාශ වෙන හානිය, මේකේ වෙන වෙන ව්‍යාපාරිකයෝ මංකොල්ලකාරයෝගේ සාක්කු පිර වෙන ඒ හයිය අවම කරගන්න අඩුම ගානේ ඒ ඒ ආසනේ ඉන්න පාර්ලිමේන්තු හිටපු මන්ත්‍රීතුමාගේ කොන්ද හරි කෙලින් තියාගෙන ඉන්න පුළුවන් වටපිටාවක් හදන්න කියන ඉල්ලීම කරනවා.
හරි, බොහොම ස්තුතියි. චමින්දේජ සිරිවන්තතුමා වෙළඳැමතුමාගේ ඇසීමට
හතරවෙනි ප්‍රශ්නේ අහනවා ගරු කතානායක. අද උත්තර දෙනවන්නේ නේද?
ගරු කතානායකතුමනි, ආයක ප්‍රාග්ධන සම්පකාර සමිතිය යන නම භාවිතා කරමින් සම්පකාර සමිති කීපයක් පළාත් සම්පකාර සංවර්ධන දෙපාර්තමේන්තුවෙන් ලියාපදිංචි කර ඇති බවත් පළාත් සම්පකාර සංවර්ධන කොමසාරිස්වරුන් විසින් වාර්තා කර ඇත. ආ දෙක එම ප්‍රාග්ධන සම්පකාර සමිති සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමැතිය ලබා දී නොමැති බව වාර්තා කර ඇත. සම්පකාර නීතිය යටතේ ලියාපදිංචි කර සමිති සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය නොවේ. ආ තුන පළාත් සම්පකාර කොමසාරිස්වරුන් රජිස්ට්‍රාරුන් වාර්තා කර ඇති ආකාරයට ඒ පළාත්වල ප්‍රාග්ධන සම්පකාර සමිති සාකා ගණන සබරගමුවේ 29යි, මධ්‍යම 13යි, ඌව 18යි, දකුණ 53යි. ආ හතර ලියාපදිං සම්පකාර සමිති ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය අධීක්ෂණයට ලක් නොවේ.
අමතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය විශේෂයෙන්ම බැංකුවක් හැටියට ක්‍රියාත්මක කිරීමේදී මම හැමදාම මේ ප්‍රශ්නය ඇහුවේ මහා බැංකුවේ මුදල් මණ්ඩලයේ අනුමැතිය ඕනේ කියන කාරණා. උතුවා කියන 1972 අංක පහදන සම්පකාර සමිති පනත තුළ තිබෙන සමිතියක් ක්‍රියාත්මක විය යුත්තේ සමිතියේ සාමාජිකයන්ගේ සල්ලි එකතු කරලා ඒ සමිතියේ සමාජිකයන්ගේ සුබසාධනය සඳහා කටයුතු කරන්න පුළුවන් කියන කාරණේ තමයි ඔබතුමාව කියපු මහා බැංකුවෙන් තොර මේ පනතනුව ක්‍රියාත්මක කිරීම සඳහා සමිතියකට තියෙනා වූ බලතල මම දන්න විදියට. හැබැයි ගරු ඇමතුමනි, මේ 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 සමිතිය මම සභාගත කරන අතර කතානායකට මේ තියෙන ප්‍රාග්ධන කෝප් බැංක එක ඉතින් බැංකුව මේ තියෙන බැංකුවෙන් දෙන පොත මේ පොතේ තියෙන සීමා සහිත සම්පකාර සමිතිය. ගරු කතානායකතුමනි, ඔබතුමාලගේ කමේ තියෙන ශාඛාවක් ගැන මම කිව්වා ඊයේ. මේක බරපතල ප්‍රශ්නේ පොතේ ඇතුලේ තියෙන්නේ මේ බැංකුවක් කියලා ගහලා සීමා සහිත පළාත් ප්‍රාග්ධන සම්පකාර සමිතිය කියලා තමයි මේක දෙන්නේ. මේකේ අංකේ තියෙනවා, මේ අංකේ ඉන්නේ මේකේ සමාජිකය. මේ ඇවිල්ලා මේ ගණදෙනුකරුවෙක් සමාජිකයෙක් නෙමෙයි, මේ පිටස්තර පුද්ගලයක ණය දීපු පොතක් මම මේ කියන්නේ. ඒතර මේ ණය එකතු කිරීම කරන්න බෑ සම්පකාර පනත අනුව එයා ඔහු සමාජිකයෙක් නොවේ. ඒක මහා දැවන්ත මූල්‍ය වංචාවක් කරලා ඔබතුමා කියන මුදල් අමාත්‍යරේ ගිරුම්ගාර වැටෙන්නේ නැහැ. මේ වංචාව තමයි දිගින් දිමට 2002 ඉඳලා කරන්නේ. 2002 ඉඳලා කරන්නේ. නිසා ගරු එමතුමනි, මම ඔප්පු කරලා පෙන්නවුවා. විශේෂයෙන්ම මම සතුටු වෙනවා මුදල් අමා මහ බැංකුවේ අනුමැති නොවිච්ච මූල්‍ය ආයතනයක් වංචනික ලෙස රට පුරා ඔය ක්‍රියාත්මක වෙනවයි කියන කාරණා. ඔබතුමා මේ ආයතනයේ කාර්යභාරය පිළිබඳවත් මට කිව්වා. පනතනුව කරන්නේ මේ. හැබැයි පනතනුව නොවනවා කියන කාරණේ ගරු කතානායකතුමනි, මම මේ හාස්පත සභාගත කරනවා. ඒකෙමුත් ඔබට අනාවරණය කරගන්න පුළුවන්. මේ පනතින් පරිබහරව සමාජිකයෝ ඉන්නවා. ඔව්, ඉගෙනගත්තු උසස් පෙළ දරුවෝ. හැබැයි ඔවුන්ට දීලා තියෙනවා තනතුරක්. ඒ තනතුර තමයි වීඩියෝ නිලධාරී කියලා. මේ නිලධාරියෙක් හැටියට තනතුරක් දීලා සල්ලි එකතු කරන්න තමයි යන්නේ ගමෙන් ගම. නිසා මේ 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 පිළිබඳව ඔබ මම ඉදිරිපත් කරන කාරණා අනුව ඒ මූල්‍ය වංචාවක් කියන කාරණේ හැඟෙනවා නම් ඔබතුමා වග කියවපු ඇමතිවරයෙක් ඇතිය මේ ආයතනයේ විශේෂයෙන්ම මුදල් මණ්ඩලයේ අනුමැතිය නැහැ. දැන් මේ මම ගිණුමකුත් පෙන්නනවා, සල්ලි දාලා කියලාත් පෙන්නනවා, බැංකුව කියලා ගහලා තියෙනවා බැංකුව නොවන සමිතිපතිකුත් කියලා කියලා තියෙනවා ඒකට මේ වගේ මේ අහිංසක දුක් විඳින ජනතාව තමයි ගරු ඇමතුනේ මුදල් තැන්පත් කළ කඩතුර මේ වගේ වගකීමක් ආගම ළඟ නැහැ මේක වගකීම බාර ගන්න විදියක් නැහැ මොකද මුදල් මල්ලේ අනුමැතිය නැති නිසා එනේ කියන මහා දැවැන්ත වංචනික කටයුත්ත 2002 ඉඳලා සිද්ධ කළා අපි දැක්කා කවුගේ කාලේ ඔය රජින්ද රාජපක්ෂ මහත්තයාගේ හොනන් කියයි එතුමාත් දන්නවා ඔය මොනරාගල දිස්ත්‍රික්කයේ සල්ලි වාගයක් තිබිලා එහෙට මෙහෙට ගිහිලා පැනලා ඔය දේශපාලනශී වාසිය ගත්තා නිසා මෙන්න මේවට සම්බන්ධයි දේශපාලනය කරන කුදවිය. ඒ නිසාද කටයුතු කරන්න කියලා සැකෙකුත් තියෙනවා. මම දන්නවා හැබැයි එහෙම නොවන ඇමතිවරු එක්ක ඇටියෙද මේ සියලු දේවල් දැන් සභාගත වෙනවා මේවා හොයලා බලන්න. මේ වංචනික කටයුතු කරන මුදල් මණ්ඩලය අනුමැති නැති බැංකුවට විරුද්ධව ගන්න පුළුවන් කටයුතු මොකක්ද?
මන්ත්‍රීතුමනි මේ බැංකුව පමණක් නෙමෙයි සමස්ත සමෝපකාර ව්‍යාපාරය යටතේ තිබෙන බැංකු 2011 වර්ෂයේදී මහ බැංකුවෙන් ලියුමක් ලබා දුන්නා බැංකු කියන වචනේ පාවිච්චි කරන්න එපා කියලා. ඒ අනුව 2013 අමාත්‍ය මණ්ඩලයේ විසින් බැංකු නියාමන කමිටුවක් ස්ථාපිත කළා. රේකි අමාත්‍යංශ ලේකම්ගේ සභාපතිත්වයෙන් සියලුම පළාත් කොමසාරිස්වරුන්ගේ සහභාගිත්වයෙන් තමයි බැංකු නියාමන කමිටුව ක්‍රියාත්මක වෙන්නේ. ඒකෙදි විශේෂයෙන්ම මේ බැංකුවල දැවැන්ත මුදලක් තිබෙනවා. මේ මුදල් පිළිබඳව ආයෝජනය තැන්පතු පිළිබඳව යම් කිසි ආකාරයකට ක්‍රියාකාරීත්වයක් අනිවාර්යයෙන්ම සිද්ධ වෙනු ලබනවා. ඒක ප්‍රමාණවත් නොවන නිසා තමා වර්තමානයේ වන විට මේ සඳහා පනතක් ගේන්න අපි දැන් කෙටුම්පත් කරලා තිබෙනවා. පනතක් ගේන්න. අපේ බුද්ධික පත්‍රයේ මන්තුමත් දන්නවා මේ පනත හදලා අපි සාකච්ඡා කරමින් පවතිනකොට මේකට යම් කිසි ආකාරයක විරෝධයක් විවිධ පාර්ශ්ව වලින් ඇති වෙලා තිබෙනවා. මම මේ පනත් කෙටුම්පත මේ පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීතුමාලටත් ලබා දීමට කටයුතු කරන ඔබතුමාලගේ අදහස් යෝජනා ගෙනල්ලා අපට විශේෂයෙන්ම මේ සම්බන්ධව යම් කිසි ආකාරයක නීත්‍යානුකූල භාවයක අවශ්‍යතාවයක් අනිවාර්යයෙන්ම තිබෙනවා. ඒ කෙසේ හෝ අපි මේ පිළිබඳව අසුභවාදීව දැකිය යුතු වන්නේ නැහැ. දැන් මේ ඔබතුමාවෝ කියන සම්පකාර ඒ බැංකුවල සමාජික 366,000ක් ඉන්නවා. තැන්පතු දිනවා බිලියන 94ක්. ඒ වගේම 55,000කට ණය දීලා තිබෙනවා බිලියන 7ක්. ඒතර අනිත් ග්‍රාමීය බැංකු 2300ක් තියෙනවා. ඒකේ සමාජිකව ඉන්නවා 63,000,000. ඒකේ බිලියන 165ක් තිබෙනවා. තැන්පතු ණය දීලා තිබෙනවා බිලියන 95ක්. ඒතර තවත් බැංකු ටිකක් තිබෙනවා අපේ රාජ්‍ය සේවකින්ගේ බැංකු එහෙම. ඒකෙත් සමාජිකව ඉන්නවා 3,19,000. ඒකෙත් බිලියන 133ක් තැන්පතු තිබෙනවා. ණය දීලා තිනවා බිලියන 72ක්. ඒකින්ද මේ විදිහට බලනකොට මේ සම්පකාර ව්‍යාපාරය තුළ 190,000ක් විතර සමාජිකත්වයේ මේ බැංකුවල කටයුතු කරමින් පවතිනවා. එතකොට මේ බැංකුවලින් 90%ක්ම හොඳින් ලාභදායීත්වයක් ඇතුව විශාල සේවයක් කරගෙන යනවා. එතකොට අපි 10%ක් විතර තිබෙනවා යම් කිසි ආකාරයක මේ බැංකු සමහර විට යම් කිසි ආකාරයක දූෂණවන්තා නිසා වෙන තත්ත්වයක් කියලා. ඒ හින්දා තමයි මෙවර අයවැයේදී මුදල් ඇමතුමා යෝජනාවක් කළේ මේ සමුපකාර බැංකුවල තැන්පතුකරුවන්ට යම් ප්‍රශ්නයක් වෙලා තිබෙනවා නම් ඒ සම්බන්ධව වෙනමම කමිටුවක් පත් කරලා තිබෙනවා. ඒකේ වගකීම රජයේ බාර ගැනීමේ අරමුණක් ඇතුව අපේ අමාත්‍යංශයේ මේ වන විට ඒ කමිටුව පත් කරලා දැනට අධ්‍යයනය කරමින් පවතිනවා. එවැනි අර 5%-10%ක් තිබෙන අකාර්යක්ෂම බැංකුවල තැන්පතුකරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එතෙම නිසා අපි ඔබතුමත් උනන්දුවක් දක්වන ඔය බැංකුව සම්බන්ධව තිබෙන සම්පූර්ණ විස්තර ලබා දෙන්න අපි ඒ ලැබෙන සෑම විස්තරයක්ම ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය උපරිම ක්‍රියාමාර්ග ලබා ගැනීමට අපි කටයුතු කරනවා. මම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට මේ ප්‍රශ්න අහලා අපිට මේ තොරතුරු ලබා දීමට ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබීම පිළිබඳව.
දෙවෙනි අතුරු ප්‍රශ්නය ගලු එමෙතුමනි මම හිතන්නේ නැහැ ඔබතුමා මේ ගණදෙනු සාධාරණී කිරීම සඳහා කටයුතු කරා කියන කාරණේ මට හැඟෙන්නේ ඔබතුමා ඒ සමාජිකයෝ කියන අදහස තුළ විශාල පිරිසක් ඉන්න බව තමයි කිව්වේ. හැබැයි ගෞරව එමෙතුන ඔය සමාජිකයෝ නොවේ. අනේකයි වැදගත් කාරණේ. ඔබට ආයතනයේ අමාත්‍යාංශයේ සමාජික හැටියට පෙන්වුවාට ඒ සියලු දෙනා බාහිර පාර්ශ්වයන් හැටියට ණය ගණදෙනු කරන පුද්ගලයා. දැන් මේ පාස්පෝත ගත්තත් මේ පාස්පෝතේ ඔබතුමා කියනවා වගේ ඉන්න පුද්ගලයා සමාජිකයෝ. මේ මේ පොතේ හැදිරෙදි මේ සමිතියේ සමාජිකයෙක්. හැබැයි මම සමාජිකයෙක් නොවේ. මම සමාජිකයෙක් නොවේ. හැබැයි බැංකුවේ ලිපි ලේඛනවල තියෙන්නේ අන්තර්ගතයේදී මම සමාජිකයෙක්. හැබැයි මූට ණය පාසුකම් දෙනවා. මේ ණය තීන්දුව කරන්නේ පොලි අනුපාතයේ තීන්දුව ගන්න මහ බැංකුව නෙවෙයි. ඒ අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉන්නේ නෝනා ඇතුළු පවුලේ සියලු දෙනා. ඒ ණය ලබා ගැනීම සිද්ධ කරන්නේ මහා පරිමාණයේ තමන්ගේ දේශපාලන කටයුතු වලට. හැබැයි ගරු කථානායකතුමනි මේ තියෙන ඉතාමත්ම සංවේදී කාරණේ තමයි ඔබතුමා වහා විශාල ධනස්කන්ධයක් තියෙනවා කිව්වනේ මම එක ගණන දිනුවක් වෙන්නේ නැද්ද කියන්නම් ගරු කථානායකතුමනි ළමයෙක් මෙලවට බිහිවිච්ච ගමන් අම්මා තාත්තට ගිනුමක් දාන්න කියලා මේ දරුවෝ යනවා මේකේ වැඩ කරන ළමයි ඒතොර 500ක් හෝ 1000ක් යනවා ඔබතුමා දන්නවා 10 අවුරුදු 18 පිරින්න ඕනේ මුදල ගන්න ඒතොර අපි ගත්තොත් මේ ආයතන 130ට යහා ප්‍රමාණය පියල් 10 ගානේ ලක්ෂයක් දැම්මත් කෝටි 10ක් ඒ කෝටි 10 මුදල අවසානයේ වෙන්නේ බැංකු පොත් අස්ථානගත වෙලා බැංකු පොත් නැති කරලා ගිනුම් ඒවා ගිනුම් පියවන්න නැතුව ඒව අරගෙන වෙනත් පළාත් වලට යනවා. අනේ ඒක ආරක්ෂා නොවීම පිළිබඳව අපිට සාධාරණී කරන්න බෑ මුතුමා. ඒ කොච්චර ඝන දිනෝකාරය කියලා කිව්වා සමාජිකයන් කියලා කිව්වත් ඒ සමාජිකය නොවේ. මේ බැංකුවක් කියලා විශ්වාසයේ තියාගෙන තමන් හම්බ කරන තමන්ගේ දරුවා වෙනුවෙන් ආරක්ෂිතව අනාගත ආයෝජනයක් සඳහා දාන්න. හැබැයි ඒක වංචනික කටයුතු යෙදෙනවා මේකේ අපි පිළිබඳව අපේ ඝනදෙනුස අපේ මුදල් පිටිනු විශ්වාසයක් නැහැ කියන කාරණේ සමාජයේ මේ සමාජිකයන් කියාගත්තා වූ ආයතෝගේ දන්නේ නැහැ. ඒ නිසා ඉතා කඩිනමින් ඔබතුමාගෙන පනත සම්මත කරලා මේ වරජාවාර නීත්‍යානුකූලව මේ ගිනුම් හිමියන් මුදල් හිමියන් අනාගත දරුවගේ අයිතීන ආරක්ෂා කිරීම ගැන ඔබ ගන්නා පියර පිළිබඳව සතුටු වෙන ගමන් ඒක බාධා කරන්නේ එකෝ මේ ගිනුම් හිමියන්ද නැත්නම් මේ බැංකු කටයුතු වල හොර බැංකු කටයුතු වල දේශපාලන කඩවරුද කියලා අහන්න කැමතියිම.
ගරු කථානායකතුමනි සමූපකාර ශේෂ්ත්‍රයේ තිබෙන සියලුම භාවිතා කරන බැංකු වල නම භාවිතා කරන්න බෑ කියන එක තමයි මහා බැංකුව 2011 දී කිව්වේ. නමුත් අපි අමතක කරන්න එපා අද මහජන බැංකුව ඇති උනේ සමූපකාරයෙන්. ඉතිරි කිරීමේ බැංකු වල එකමුතුවකින් තමයි මහා ජන බැංකුව ඇති වුණේ. අදත් මහා ජන බැංකුවේ ව්‍යවස්ථාවේ සමූපකාරකයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉන්නවා. එහෙම වෙලා තිබිලා 2011 දී කිව්වා මහා බැංකුව සමූපකාර වලට බැංකු ඊට පස්සේ රජයේ ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තා මහා බැංකුව එහෙම කිව්වත් මේ බැංකු නම පාවිච්චි කරන්න හැබැයි මහා බැංකුවේ නියාමනයේ නැති හින්දා තමයි බැංකු නියාමන කමිටුවක් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරලා තිබෙන්නේ. දැන් ඒ කමිටුව විසින් මේකට ඒකින්දා මේ බැංකු නම භාවිතා කිරීම එක බැංකුවකට පමණක් නෙමෙයි අපට තර්ක කරන්න පුළුවන් සියලුම සම්පකාර බැංකු වලට වැරදි කියලා. නමුත් එහෙම වැරදි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. මේ මතුනේ විශාල සේවයක් වෙනවා. ඔබතුමා කියන බැංකුවේ සෑම බැංකුවකම අතුරු ව්‍යවස්ථාවක් තිබෙනවා. සමාජිකයෝ වෙන්න ඕනේ කොහොමද කියලා තිබෙනවා. නායකයවන්න ඕනේ කොහොමද කියලා තිබෙනවා. ඊට පටහැනුව මොනවා හරි සිද්ධ වෙනවා නම් කරුණාකරලා ලිඛිතව
හැමතුමා කෙටි කරන්න
මට බාර දෙන්න. මම මේ පිළිබඳව ආණ්ඩුකාරසු මා සමගත් දැනුවත් කිරීමක්
කරලා
ව්‍යාමාර් ගැනීමට කටයුතු කරමු.
ඉක්මනට අහගන්න අහන එකක්. හරි.
ගරු ඇමතුමා.
මෙතුමාට.
ගරු ඇමතුමා. නෑ කතන. ගරු ඇමතුමා මේ පැහැදිලි කර ගැනීම ඔබතුමාට වැදගත් වෙයි. ඔබතුමා කියන විදිහට සම්පකාර ව්‍යාපාරයේ කිසිම විරුද්ධතාවයක් අපේ නෑ. ඒක මේ රටේ තියෙන්න ඕනේ. මොකද සනස වගේ මහා දැවැන්ත බැංකු හැදුනේ සම්පකාර ව්‍යාපාරය අරහා. මේ ආයතන ගැන අපි හොඳට හෙව්වා. මේ ආයතනයේ අද තියෙන අවදානම තමයි ඔබතුමා දන්න ගෝල්ඩන් කී ඔය සෙලින්කෝ ගෲප් එකේ එහෙම වෙච්ච දේවල් වල අද මිනිස්සු පෝලිං ඇවිල්ලා ඉන්නවා අපේ සල්ලි දෙන්න කියලා. අද මේකේ එහෙම අවදානමක් තියෙනවා. මොකද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් මේකට ඍජුව සම්බන්ධ වුණාම ජනතාව මේ වෙලාවේ බය නැතුව දෙනවා. හැබැයි යම් කිසි දවසක මේ මන්ත්‍රීවරයා මේකෙන් පැත්තකට ගිහිලි වෙලා මේකේ ඒ මේ ගනුදෙනු කරුව ටික අමාරු වටුනට පස්සේ උත්තර දෙන්න එතුමා පාර්ලිමේන්තුවේත් නැති වෙයි ඔබතුමත් නැති වෙයි මේකට උත්තර දෙන්න නිසා මම ඔබතුමා ඉල්ලීමක් කරනවා උපදේශක කාර්ක සභාවට මේ 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 බැංකුවේ GM සාමාන්‍ය අධිකාරියව කැඳවන්න කැඳවල ඉවර වෙලා මේකේ තියෙන හොරකම් මොනවද කියන එක ඔබතුමාට එක එක අපි කියන්න. දැන් මේකේ කිසිම සොයා බලන්න තැනක් නැහැ නේ. දැන් උදාහරණයක් විදිහට බිල්ඩින් එකක් ගන්නව රෙන්ට් එකට ඕන ගාන දාන්න.
ඒක කොහෙවත් ආයි මේ බලන්නේ නැහැ. එතකොට අර අහිංසක tempat කරුවගේ සල්ලි තමයි කාගරේ සාක්කුවට යන්නේ. නිසා නියාමනයක් නැති තැනක හොරකමක් වෙනවා කියන එක පැහැදිලි. ඒ හරහා කවද හරි දවසක මේ ගනුදෙනු කරුවන්ට තමන්ගේ tempat මුදලවන් නැති වෙයි. නිසා මම ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා කරුණා කරලා. මොකද ආණ්ඩු පක්ෂයේ ඉන්න ගරු මන්ත්‍රීතුමාලා කාටවත් මේක අසාධාරණයක් කරනවා. මොකද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ රැකවරණයක් තියෙනකොට මේ වෙලාවේ හොඳ කැන්වසින් එකක් යනවා. හොඳ මේ tempat එකක් එකතු වෙනවා. හැබැයි කවද හරි දවසක ඒ tempat කරුවෝ අසාධාරණයට පත්වීම වලක්ව ගන්න උපදේශක කාර්ය සභාවට කැඳවන්න කියලා ඉල්ලීමක්.
අනිවාර්යයි. ඊළඟ ප්‍රවෘත්ති උපදේශක කාර්ය සභාවටම වෙළඳ අමාත්‍යතුමාගේ අවධානය යොමු කරලා තාම හරියට ඔය අපි වටෙන් පිටින් කතා කරලා ඔය සමිතිය මොකද්ද විස්තරේ මට කරුණා කරලා විස්තර ටික ලිඛිතව දෙන්න.
හරි.
එතකොට අපි කැඳවන්න.
ශාන්ත බණ්ඩාර මහත්මයා වෙළඳ අමාත්‍යතුමාගේ ඇසීමට
මම අහනවා ගරු සබ්.
වෙළඳ අමාත්‍යතුමා වෙනුවෙන් උත්තර දෙන්නේ කවුද?
ගරු කතානායකතුමනි ආයක ඔව් ආයක 1906 දී දෙක ග්‍රාමීය ණයගැතිභාවයේ පිටදැකීම වෙනුවෙන් පුද්ගලයන්ට තනිතනිව ඉටු කරගත නොහැකි කාර්යයන් සාමූහිකව ඉටු කර ගැනීම තුලින් ඉහළ සමාජ ආර්ථික සංවර්ධනයක් ළඟා කර ගැනීම අරමුණයි. ආ තුන විවිස්වා සම්පකාර සමිති 303 ඔව් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ වර්තමානයේදී අපේ රටේ දැනටමත් මම හිතන්නේ අලුතෙන් දියුණු කරන්න සංවර්ධනය කරන්න නෙමෙයි වර්තමානයේ වන විටත් සමුපකාර ශේෂය මගින් වාර්ෂිකව අපේ පිරිවැටුම බිලියන 65යි සමුපකාරවල. ඒක පාරිභෝගික සඳහා අපේ රටේ ප්‍රධාන වෙළඳ සුපර් මාකට් ජාලය තිබෙනවා. තවත් එවැනි වෙළඳ සල් ජාලයන් තිබෙනවා. මේ සෑම ජාලයකටම වඩා අදටත් සමුපකාරයේ වාර්ෂික පිරිවැටුම සම්පකාරය වැඩි බිලියන 70ක්. එවැනි දැවැන්ත සේවයක් දැනටම සිද්ධ කරනු ලබනවා. ඉතින් මේ සිදුවන සේවය අපිට සෑහීමකට පත් වෙන්න පුළුවන් කමක් නැහැ. මේක විශේෂයෙන්ම අපේ කඩ 6600ක් විතර තිබිය යුතුයි. ඒ අනුව දැනට තිබෙන කඩ 2200ක් විතර. මේ වන විට ගරු අයවැයෙන් මුදල් අමාත්‍යතුමා මිලියන 15000ක් හෝම් ෂොප් ව්‍යාපෘතිය සඳහා අපේ අමාත්‍යාංශයට මුදල් ලබා දීලා තිබෙනවා. ඒ අනුව ඒ කඩ ප්‍රමාණයත් වැඩි කරලා විශේෂයෙන්ම අපි ඒ සෑම කඩයක්ම නවීකරණය කරලා ගුණාත්මක වශයෙන් ඉහළ භාණ්ඩ අනෙක් වෙළඳ පොලේ පවතින මිලට වඩා අඩු මිලකට ලබා දීම තුළින් පාරිභෝගික ජනතාවට සේවයක් කිරීම සඳහා මේ වැඩපිළිවෙල සකස් කරලා ප්‍රතිපාදන මුදල් දෙන් වෙලා තිබෙන්නේ. අපි ඉතාමත් කඩමින් මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා කියන එකත් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. මම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට මේ සම්පකාර ශිෂ්‍යය පිළිබඳව මේ ප්‍රශ්න ඇහිම් පිළිබඳව. ගරු කතානායකතුමනි මම ස්තුතිවන්ත වෙනවා ගරු සම්පකාර අමාත්‍යතුමාට. විශේෂයෙන්ම මීට පෙරත් මේ සභාවේ කතා කරපු ආකාරයට අපි දන්නවා සම්පකාර ව්‍යාපාරය තුළ තියෙන ග්‍රාමීය බැංකු විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ ග්‍රාමීය බැංකු මීට කලින් ගණදෙනු කරේ මහජන බැංකුවත් එක්ක. නමුත් ඒ මහජන බැංකුවෙන් මිදිලා දැන් ග්‍රාමීය බැංකු තනිතනියම කටයුතු කරගෙන යන ඒවා ගණනාවක් තියෙනවා. සමහර ඒවා පළාත් බද ග්‍රාමීය බැංකුවට ඒකාබද්ධ වෙන්නේ නැහැ. නමුත් මේ වෙනකොට දැන් දඹදෙනිය, අත්තනගල්ල, කොටපල, පොල්ගහවෙල වගේ ප්‍රදේශවල තියෙන පල්ලෙපොල ඒ වගේ ග්‍රාමීය බැංකු ගණනාවක් ඒකාබද්ධව කටයුතු කරනවා. ඔබතුමාගේ ගමෙන් අත්තනගල්ලේ සම්පකාර සමිතියේ ගණදෙනු කරුවෙකුට මගේ ගමේ දඹදෙනියේ ඒ ගණදෙනු කරන්න පුළුවන් විදිහට සකස් වෙලා තියෙනවා. හැබැයි මේ දිගටම මේ බැංකු ශේෂ්ත්‍රයේ ඉන්න අය මේ සම්පකාර ශේෂ්ත්‍රයේ ඉන්න අය උදාහරණයක් හැටියට මමත් ගරු කතානායකතුමනි දඹදෙනිය විදුසියා සම්පකාර සමිතියේ සමාජිකයෙක් හැටියටත් මහජන නියුතේට හැටියටත් අහන්නේ මෙච්චර දැනට මහජන බැංකුවටත් වඩා මුදල් තියෙනවා සම්පකාර බැංකුවට මහජන බැංකුවටත් වඩා. ඇයි මේ සම්පකාර ග්‍රාමීය බැංකුව ඔක්කොම එක ජාලයක් බවට පත් කරමින් ජාතික බැංකුවක් ඇති කරන්නේ නැත්තේ? මේට පෙරත් මේ අවස්ථාව ගන්නාවකදී ආපු විශේෂ භාරගරු අමාත්‍යතුමාලා ජාතික බැංකුවක් හැදීම සම්බන්ධව සූදානම් වෙනවා. අද හදනවා හෙට හදනවා වගේ ඉන්නවා. අද විශාල චෝදනාවක් තියෙනවා. ඒක විශාල වශයෙන් ප්‍රමාද වෙලා තියෙනවා. ඒ නිසා ජාතික බැංකුවක් හදන්න ඇයි ප්‍රමාද කියන එක මම ඔබතුමෙන් අහන්න කැමතියි. ඔව් ගරු මන්ත්‍රීතුමනි අතවසෙම සෞභාග්‍යදායක ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සමුපකාර ශිෂ්ටයේ තුන්වෙනි පොරොන්දුව තමයි දැනට තිබෙන සමුපකාර බැංකුව ඒකරාශි කරලා නව බැංකුවක් ස්ථාපිත කිරීම මේ සම්බන්ධව අවශ්‍ය කෙටුම්පත මේ වන විට සකස් කරලා අවසానයි එතකොට සමුපකාර සමිතිය වලට අපි මේ කෙටුම්පත යොමු කළා යම් යම් විරෝධතාවයන් තිබෙනවා ඒ අනුව අපි තවදුරටත් මේ සම්බන්ධව යදාල සමිති සමග සාකච්ඡා කරමින් තිබෙන්නේ කෙසේ හෝ ඔබතුමාගේ කියන බැංකුව අපේ අමාත්‍යාංශයට ගැසට් එකේ වගකීමක් ලබා දීලා තිබෙනවා මේ බැංකුව ස්ථාපිත කරන්න කියලා මේ බැංකුව අනිවාර්යයෙන්ම ස්ථාපිත කිරීමේ කටයුත්ත සිදු කරනු ලබනවා ඒක කඩිනමින් ක්‍රියාත්මක කරන්න කියන ඉල්ලීම තමයි සියලු සම්පකාරිකයන්ගේ ඉල්ලීම මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ හැටියට මම අහන්න කැමතියි දැන් ඇත්තටම මේ අපි දන්නවා ගෞරවනීය සිරිමාව බණ්ඩාරනායක මැතිණිය මේ සම්පකාර ව්‍යාපාරී ශක්තිමත් කළාට පස්සේ අපේ හිටපු ජනාධිපතිතුමා ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා තමයි සම්පකාර ශ්‍රේෂ්ඨයට ආය බදු සහන ලබා දීලා ශක්තිමත් කරන කටයුතු කළේ. ඒ වගේම මේ ග්‍රාමීය වශයෙන් ප්‍රාදේශික ගණනාවක් තියෙනවා. හැබැයි දැනට රජයේ මගින් රජයේ මැදිහත් වීම තුළ සතොස ආයතන වලට සහනදායි මිලට බාණ්ඩ ලබා දෙනවා. නමුත් සම්පකාර ව්‍යාපාරයට ඒ විදිහට සහනදායි වැඩපිළිවෙලක් රජයේ මැදිහත් වීමෙන් ක්‍රියාත්මක කරන්නේ නැහැ. ඒ තුල ගරු කතානායකතුමනි විශේෂයෙන්ම සම්පකාරකයන්ට සිද්ධ වෙලා තියෙනවා ඒ කොළඹ හරස් වීදියට ඇවිල්ලා බාණ්ඩ හොයාගෙන ගිහිල්ලා ලබා දෙන්න. නමුත් මේ ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවට ඉතාම සහනදායි විදියට සහ පහසුවට බාණ්ඩ ලබා ගැනීමේ අරමුණින් තමයි මේ සම්පකාර ව්‍යාපාරය ශක්තිමත් කරලා තියෙන්නේ ප්‍රාදේශික වැඩපිළිවෙල. මේ 4000කට විතර ආසන ප්‍රමාණයක් ඒ ක්‍රියාත්මකව තියෙන ඒ ජාලයට ඇයි රජයේ මැදිහත් වීමෙන් සහනදායි මිලට ඒ බාණ්ඩ ලබා දීමේ වැඩපිළිවෙලක් ඔබතුමාලා සකස් කරන්නේ නැත්තේ කියන කාරණේ මම අහන්න කැමතියි. ගරු මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම මීට අවුරුද්දකට පමණ පෙර මුල් භාගයේදී ගරු වෙනදැමැතුමා සතොස්සටත් සමූපකාරයටත් බාණ්ඩ මිලදී ගලි වෙනුවෙන් අවශ්‍යතාවයන් විමසලා පුවත්පත් දැන්වීම් දම්ලා සමූපකාරය කිනුත් සතුසත් එන්න කියලා තමයි ගිවිසුම් මස්සංකලේ අදාළ සැපයුම් කරුවන් සමග. නමුත් සමූපකාරකින් විසින්ම ඒකෙන් ඉවත් වුණා. ඉතින් එම නිසා සතුසට විතරක් දෙනවා සතුසෙන් සමූපකාරට දෙන්නේ නැහැ කියන එක නෙමෙයි මුලින්ම සමූපකාර බිලන් දැන්වීම් පවා දාලා ඒක සමූපකාරණු ඉවත් වුණා. ඒ වැරද්ද අපි බාර ගන්න වෙන සමූපකාර සමිති පැත්තෙන්. ඉතින් ඒ කෙසේ හෝ අපි ඊයේ පළාත් මට්ටමින් සහ දිස්ත්‍රික් මට්ටමින් මේ නියෝජිතව කැඳවලා අපි මේ ඒකාබද්ධ ගණන් ක්‍රමයක් පිළිබඳව. ඒ කියන්නේ දැන් අද පෞද්ගලික සමාගම් වලට ප්‍රධාන වෙළඳසැල් දාලාබල් වලට සැපයුම් කරුව ගිහිල්ලා බලෙන් බඩු දෙන්නේ. එතකොට එතන වෙළඳාම තියෙන්නේ බිලියන 50ක් විතර. නමුත් අපි ගාව බිලියන 65ක් විතර තියාගෙන අපි ඒ පිටිපස්සෙන් ගිහිල්ලා බඩු ගන්නවා. ඉතින් මේක වෙනස් කිරීම සඳහා තමයි ජාතික වශයෙන් එක මිලදී ගැනීමේ යාන්ත්‍රණයකට අපි හදන්නේ. ඉතින් ඒකට සමූපකාරකයන්ගේ සහයෝගයත් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. මෙතන විවිධ ප්‍රාදේශීය වශයෙන් යම් යම් මිලදී ගැනීම යනාදී පිළිබඳව ප්‍රශ්න තිබෙනවා. ඉතින් ඒකෙන් අසාධාරණේ සිද්ධ වෙන්නේ පාරිභෝගික ජනතාවට. අපි කෙසේ හෝ ඔබතුමාගේ කියන අදහස් යෝජනාව ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අනිවාර්යයෙන්ම අපි කටයුතු කරමු.